මෙම ලංකා විපස්සනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු භාවනාන යෝගීව වැඩ සිටින සියලුම ස්වාමින් වහන්සේලාගෙන් ගෞරව පෙරදරිව නමස්කාර පූර්වකව අවසරයි. කල්‍යාණ මිත්‍ර විදුර රණසිංහ මහත්මයා ඇතුළු කල්‍යාණ මිත්‍ර පින්වත්නි, සුපුරුදු පරිදි මාසිකව පවත්වන භාවනා වැඩසටහනට අපි මේ සූදානම් වෙන්නේ. මේ වෙසක් මාසේ බොහෝ පින්කම් කරන මාසේ, විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නැතිනම් උන්වහන්සේ සිහිපත් කරගෙන බොහෝ උත්සව පවත්වන කාලයක්. බොහෝ දිනෙකට බුදුරජාණන් වහන්සේ මතක් වෙන මාසයක් වෙසක් කියන්නේ. අනිත් මාසවල අමතක වෙලා හිටියත් විවිධ පින්කම් උත්සව පවත්වමින් බුදුරජාණන් වහන්සේව අනුස්මරණය කරන්න සමරන්න බුදුරජාණන් වහන්සේව අපේ ජීවිතවලට සමීප කරගන්න වෑයම් කරන කාලයක්. අප එනිසා කවුරුත් කැමති බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න සහ සමීප වෙන්න. කොහොමද බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ? මේ කාරණිය පිළිබඳ විවිධ අදහස් අප හැම දිනාටම තිබෙනවා. සමහර විට වන්දනා කිරීමෙන්, මල් පහන් පූජා කිරීමෙන්, වෙනත් පින්කම් වලින්. දැන් මේ කාරණිය පිළිබඳ බුදුහාමුදුරුව කුමක්ද අපට දේශනා කර තිබෙන්නේ කියා මේ වගේ කාලයක සිතා බැලීම වටිනවා. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේම ස්වේච්ඡාවෙන් මේ පණිවිඩය වදාරනවා. කවුරුවත් අහන ප්‍රශ්නයකට නෙමෙයි. කුමක්ද කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාරනවා? කෙනෙක් තමන් වහන්සේගේ සිවුරු කොණින් අල්ලගෙන පියවරින් පියවරට බුදුරජාණන් වහන්සේ පාතබන පියවරින් පියවරට ඒ සමග පිටුපසින් පැමිණියත් එහෙම තමන් වහන්සේට කිසි කෙනෙකුට සමීප වෙන්න බැරි බව. හැබැයි ඉතින් බැලූ බැල්මට පේනවා එහෙම කවුරු හරි යනවනම් බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ සිවුරු කොණින් අල්ලගෙන බුදුරජාණන් වහන්සේ අනුවම පාතබමින් හරීම ළඟින් සමීපයෙන් ඉන්නවා වගේ. නමුත් බුද්ධ දේශනාවට අනුව නම් පැහැදිලි වෙන්නේ එහෙම භෞතිකව සමීප වෙන්න පුළුවන් කමක් නැහැ. එතනදී තව කාරණා කිහිපයක් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා, වදාරනවා. කෙනෙක් ඉන්නේ තමන්ගේ සිතිවිලි වල නම්, ජීවත් වෙන්නේ තමන්ගේ සිතිවිලි ඇතුලේ නම්, හැම විටම කල්පනා කරන්නේ මේ ඉන්ද්‍රිය සතුට ගැන පමණක්ම නම්, සිත ආකූල නම්, කිසිම සිතේ තැන්පත් බවක් නැතිනම්, එබඳු තැන්පත් බවක් ඇතිවන්නට තරම් සිහි කල්පනාවකුත් නැත්නම්, තමට ලබා ගන්න බැරි දේවල් පිළිබඳ නිතරම ගැටි ගැටි නම් ඉන්නේ, ඉබඳු කිලුටුණු මනසකින් යුක්ත කෙනෙක් තමන් වහන්සේගේ සිවුරු කොණින් අල්ලාගෙන පියවරෙන් පියවරට තමන් වහන්සේ සමගම ඇවිද්දත් ඉබඳු තැනැත්තා බුදුරජාණන් වහන්සේට ගව් ගණනක් ඈතින් ජීවත් වෙන්න කියා ගව් ගණනක් ඈතින් එහෙම සමීප වෙන්න බෑ ඒ එපමණක් නෙමෙයි එබඳු තැනැත්තෙකුට බුදුරජාණන් වහන්සේත් ගව් ගණනක් ඈතින් ජීවත් වෙන්නේ. ඒ තැනැත්තා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේත් එබඳු අයට කිට්ටු වෙන්නේ මේ ජීවත් වෙන්නේ. කෙබඳු කෙනෙකුටද නිතරම සිත අවුල් කරගෙන කිසිම දෙයකට අවධානය යොමු කරන්නට බැරි තරමට ආකූල ව්‍යාකූල කරගෙන නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ කොහොමද මේ ඉන්ද්‍රිය පිනවන්නේ මෙතෙක්කල් ලබා ගන්න බැරි වුණු දේවල් කොහොමද ලබා ගන්නේ ලබාගත් දේවල් කොහොමද නැවත නැවත විඳින්නේ දැන් ඒ ගැනම සිතමින් සිත කලබලයටපත් කරගෙන ගැටෙමින් කිලුටු කරගනිමින් අසිහියෙන් කෙනෙක් ජීවත් වෙනවද එබඳු අසිහියෙන් සහ අනවධානයෙන් ජීවත් වෙන කෙනා බුදුරජාණන් වහන්සේට ගව් ගණනක් ඈතින් ජීවත් වෙන්නේ භෞතික වශයෙන් උන්වහන්සේගේ සිවුරේ හැප්පි හැප්පි ළඟින් හිටියත් එබඳු තැනැත්තෙකුට බුදුරජාණන් වහන්සේත් ගව් ගණනක් ඈතින් ජීවත් වෙන්නේ මේ කාරණේ බොහොම පැහැදිලිව ඔය ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ කුද්දක නිකායේ සංඝාටිකන්න කියන සූත්‍රයේ විස්තර කරනවා සංඝාටිකන්න කියන්නේ සිවුරු කොන ඊළඟට කිසියම් කෙනෙක් සිහියෙන් ජීවත් වෙනවා නම් තමන් පිළිබඳ අවධානයෙන් නම් ජීවත් වෙන්නේ සිත මේ ඉන්ද්‍රිය පිනවීම පිළිබඳවම එරිලා නැතුව බොහොම නිදහසේ හිත තියන් ඉන්නවා නම් ගැටීමකුත් නැත්නම් සිත තැන්පත් නම් අන්න ඒබඳු කෙනෙක් ගව් ගණනක් ඈතින් හිටියත් බුදුරජාණන් වහන්සේට බොහෝම සමීපයෙන් ඉන්නේ කියලා. ඒ වගේම එබඳු කෙනෙකුට බුදුරජාණන් වහන්සේත් බොහොම ළඟින් ඉන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි අප කවුරුත් කැමති බුදුරජාණන් වහන්සේ අපේ ළඟට වඩිනවා නම් අපේ සමීපයට වඩිනවා නම් අප බොහෝ පින්කම් කොට ප්‍රාර්ථනා කරන දෙයක් තමයි බුදුන් දැක නිවන් දකින්නට. අප හිතනවා මේ ඇස් දෙකෙන් පුළුවන් බුදුහාමුදුරුව දකින්න. දැන් මේ ප්‍රාර්ථනාව තුළ තියෙන ඒබඳු හැඟීමක් ඇස් දෙකෙන් බුදුන් දැකීමක්. හැබැයි බුද්ධ දේශනාවට අනුව නම් ඇස් දෙකෙන් බුදුහාමුදුරුව බලන්න බෑ. මේ ඇස් දෙකට බුදුහාමුදුරුව පේන්නේ නැහැ. ඇස් දෙකෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලන්නට උත්සාහ කළ ඇත්තන්ට බුදුහාමුදුරුව කිව්වා මොකද්ද ඔය කරන මෝඩ වැඩේ? මෝඩ වැඩේ මොකද්ද? ඇස් දෙකට බුද්ධ ස්වභාවය පේන්නේ. එය හදවතින් දැකිය යුතු දෙයක්, ජීවිතයෙන් අත්දැකිය යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නට අවශ්‍ය නම් සිහියෙන් ඉන්න. ඒ තමා බුදු ඔවදන. අසිහියෙන් සිටිමින් මොනවා කළත් අප පියවරෙන් පියවරට බුදුරජාණන් වහන්සේගෙන් දුරස් වෙනවා මිස ලංවීමක් නැහැ. අසියෙන් සිටින තැනැත්තා බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි තමන්ටත් බොහොම ඈතින් ඉන්නේ. සිහිය නැතුව ඉන්න වෙලාවක බලන්න අපි අපිට ඉන්නෙත් බොහොම ඈතින්. අපිම දන්නේ අපි මොනවද කරන්නේ? අපි කවුද? කල යුත්තේ කුමක්ද? නොකල යුත්තේ කුමක්ද? කිව යුත්තේ කුමක්ද? සහ නොකිව යුත්තේ කුමක්ද? ඒ සියල්ලටම කලින් සිටිය යුත්තේ කුමක් ගැනද නොසිටිය යුත්තේ කුමක් ගැනද සහ කෙසේද සිටිය යුත්තේ කෙසේද නොසිටිය යුත්තේ මේ කිසිවක් ගැන අපට නැහැ හරිහමං අවබෝධයක් හෝ වැටහීමක් අප සිහියෙන් මේනම් ඉන්නේ කෙනෙකුට පුළුවන් අප වැරදි විදිහට යමක් කරනවා නම් කියනවා නම් ඒ පෙන්වලා දෙන්න. දැන් කෙනෙක් වැරදි විදිහට වාහනේ පදවනවා නම් ඒ නිවැරදි කරන්න පොලිස් නිලධාරීවරයෙකුට පුළුවන්. අවවාදයක් දීලා දඬුවමක් දීලා පුළුවන්. අපි වැරදි දෙයක් කතා කරනවා නම් වැරදි විදිහට කතා කරනවා නම් කෙනෙකුට පුළුවන් කියන්න. ඔහොම කියන්න එපා. ඔහොම නෙමෙයි මෙහෙමයි කියන්න ඕනේ. ළඟින් ඉඳගෙන අප යන යන තැන ළඟින් ඉඳගෙන කෙනෙකුට පුළුවන් අපේ හැසිරීම නිවැරදි කරන්න. අවශ්‍ය නම් අපිට පුළුවන් එහෙම කෙනෙක් පත් කරන්න. මුදලක් ගෙවලා වැටුපක් ගෙවලා මගේ ළඟින්ම ඉඳගෙන මං කරන කියන හැම දෙයක්ම හරිද වැරදිද කියලා මට කියන්න. කියලා මාව නිවැරදි කරන්න. පුළුවන් බැරි නැහැ. හැබැයි කාටද පුළුවන් අපේ සිතිවිලි නිවැරදි කරන්න? කවුද දන්නේ අපේ සිතිවිලි මොනවද කියලා? සිතිවිලිනේ මේ හැම වචනයකටම මුල. මේ කටින් එළියට දාන හැම වචනයක්ම සිතේ නිෂ්පාදනයක්. මේ කතාව කියන්නේ දිවේ හෝ කටේ හෝ උගුරේ මැවෙන දෙයක් නෙමෙයි සිතිවිලි වලින් නිර්මාණය වෙන දෙයක්. හැම වචනයක්ම නිකම්ම කටින් එළියට වැටෙන්නේ නැහැ වචන. හිතලා. කායික ක්‍රියාත් ඒ වගේ හිතලා. ඉතින් මේ සිතිවිලි කාටද පුළුවන් අපි වෙනුවෙන් නිරීක්ෂණය කරලා මේ සිතිවිල්ල හොඳයි මේ සිතිවිල්ල නරකයි මෙහෙම හිතන්න මෙහෙම හිතන්න එපා කාටද පුළුවන් කරන්න? එය කළ හැක්කේ එකම එක්කෙනාටයි එනම් සිහියට පමණයි. සිහියෙන් සිටින කෙනාට පමණයි තමන්ගේ සිතිවිලි දකින්නට පුළුවන්නේ. තමන්ගේ සිතිවිලි හඳුනාගන්නට පුළුවන්නේ. අපේ තවත් බෞද්ධ සාහිත්‍යයේ කතන්දරයක් එක්තරා තාපසතුමෙක් වාසය කළා මහවනේ හිමාලයේ. බොහොම හොඳ ජීවිතයක් ගත කළ කෙනෙක්. ඒ සියල්ල අත්හැර උන්වහන්සේ තවුස්දම් පුරන්නට හිමාලයට වැඩියා. ඉතින් හිමාලයේ බොහොම සිල්වත් ජීවිතයක් ගත කරනවා භාවනානුයෝගීව. දවසක් ඒ තමන් ස්නානය කරන පැන් බොන ඒ පොකුණට බැස්සහම දැක්ක ලස්සන නෙළුම් මලක් පිපිලා තියෙනවා. උන්වහන්සේ හිමීට ඇවිල්ලා මේ නෙළුම් මල දිහා බලාගෙන ඉඳලා එහි සුවඳ ආග්‍රහණය කළා. නෙළුම් මලට මූණ කිට්ටු කරලා ඒ සුවඳ ආග්‍රහණය කළා. ආග්‍රහණය කරාම ඒ විලට අරක්ගෙන හිටිය රකුසෙක් ඇවිත් කීවා මේ හොරකම් කරන්න එපා. හොරකම් කරන්න එපා. මේ තාපසතුමා අහනවා මං මොනවද හොරකම් කරේ? මා කිසි දෙයක් හොරකම් කරේ නැහැ. නෑ දැන් ඔය මලේ සුවඳ හොරකම් කරානේ. ඔබට අයිති නැති දෙයක් ඔබ කළේ. සුවඳ ඔබට අයිති නෑ. ඒතර ඔබට අයිති නැති සුවඳක් ඔබ හොරකම් කරා කියලා. දැන් මේ ගැන මේ දෙදෙනා අතර සංවාදයක් යන අතර ඒ කැලේ හිටිය වැද්දෙක් කලබලෙන් ඇවිල්ලා අර පොකුණට පැනලා ඔක්කොම මඩ කරලා අර මුරුල් නෙළුම් පඳුරම උදුරගෙන අරන් ගියා. එවිට මේ තාපසතුමා හිතුවා දැන් මේ රකුසා හොඳ වයින් දෙක තුනක් කියයි මේ වැද්දට. මම මල ඉඹලා සුවඳ බැලුවාම මට හොරෙක් කිව්වා. දැන් මේ මුළු පඳුරම දඩිබිඩි ගාලා පැනලා මුළු පොකුණම බොර කරලා උදුරගෙන ගිය මේ වැද්දට මොනවද කියන්නේ කිසි දෙයක් කිව්වේ නැහැ මේ රකුස කිසිම දෙයක් කිව්වේ නැහැ ඉතින් එවිට මේ තාපසතුමහනේ ඇයි අර වැද්දට මොනවද කිව්වේ නැත්තේ දැන් මට බැන්නේ මල ඉඹ කියලා මට බැන්නා නමුත් මේ මුළු පඳුරම හොරකම් කරන් උදුරගෙන ගිය මේ වැද්දට ඇයි බයද නෑ බය හින්දා නෙමෙයි ඒක තමයි වැද්දාගේ හැටි වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නමුත් ඔබ එහෙම කෙනෙක් නෙමෙයි ඔබ මුළු ලෝකෙටම කියලා මම මෙහෙම තාපස ජීවිතයක් ගත කරනවා කියලා ලෝකෙටම කියලා එහෙම කෙනෙක් අර වගේ දෙයක් කරන එක ලොකු වැරැද්දක් වැද්දෙක් ඇවිල්ලා මුළු පඳුරම උදුරගෙන යනවට වැඩිය කියලා එවිට මේ තාපසතුමාට ලොකු සතුටක් ඇති වුණා අනේ මෙච්චර ලොකු වැරැද්දක් මගේ අතින් වුණා මං දැනගෙන හිටියේ නෑනේ කියලා මේ රකුසට වැඳලා කියනවා මට මේ කාරණේ පෙන්වලා දුන්නට බොහොම පිං අනේ මට මීට පස්සෙත් මගෙන් වෙන වැරදි මේ විදිහට පෙන්වලා දෙන්න කවුද මාව නිවැරදි කරන්නේ එතනදි මේ දේවතාව කියනවා දැන් ඔබේ ඔබ කරන වැරදි කී කිය ඔබේ පස්සෙන් යන්න තරම් මට පිස්සුවක් නැහැ අන්තක මට වෙන වැඩ නැහැ කියලාද හිතුවේ ඇයි ඔබට බැරි ඔබේ වැරදි ඔබම හඳුනා ගන්න ඇයි ඔබට බැරි ඔබට සිහිය කියලා දෙයක් නැද්ද සිහිය ඇති කරගන්න සිහිය ඇති කරගත්තාම තමන්ටම පුළුවන් තමන්ව හඳුනා ගන්න සිහියට පමණයි කල්යාණ මිත්‍රවරුනි අපට අපව පෙන්වලා දෙන්න පුළුවන් වෙන කිසි කෙනෙකුට බෑ කිසිම සිතිවිල්ලකට බෑ සති චෛතසිකයට පමණයි එම නිසායි දහමේ සති චෛතසිකය බොහෝම අවධාරණය කොට තිබෙන්නේ එකම පාර විදිහට කියන්නේ සිහියයි එකම පාර ඒකායන මාර්ගය පාරවල් දෙකක් නෑ එකයි තියෙන්නේ ඒ සිහියේ පාර පමණයි අසිහියට බැහැ මොන පින්කම කළත් මොන හොඳ දේ කළත් පුද්ගලයෙකුට තමන්ව දකින්නට සලස්වන්න. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපිව වෙනස් කරගන්න. අපි විදිහට ඉන්න නෙමෙයි. අපේ වර්තමාන ස්වභාවයේ කුමක්ද කෝප වෙන බව. මේ තමයි ඇත්ත. අප හැම දෙනා පිළිබඳවම ඇත්තේයි. අපි හැමෝටම තරහ එනවා. අප කිසි කෙනෙක්ගෙන් සතුටටපත් වෙන්නේ නැහැ. අපට අවශ්‍යයි කෝප නොවන කෙනෙකු බවටපත් වෙන්නට. කෝප නොවන කෙනෙකු බවටපත් වෙන්නට. භාවනා කරන්නේ ඒ නිසා. ඒ කෝප වෙන කෙනාගෙන් අපි සතුට වෙනවා නම් අපිට දිගටම කෝප වෙවි ඉන්නට නම් අවශ්‍ය මොකටද භවනාව? අප හැමදෙනාම දුක් විඳිනවා. ඒතර වර්තමාන මම කියන්නේ කවුද දුක් විඳින කෙනෙක්? වර්තමාන මම කියන්නේ බියටපත් වෙන කෙනෙක්, ශෝකයටපත් වෙන කෙනෙක්, හඬන කෙනෙක්, නැති දේවල් පිළිබඳ සුසුම් හෙලන කෙනෙක්. මේ තමයි අප හැමදෙනා පිළිබඳවම වර්තමාන සත්‍යය. ඒ වර්තමාන දුක් විඳින තමන්ව දුක් විඳින කෙනෙක් විදිහටම අනාගතේ තියාගන්න නම් ඕනේ මේ කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ භවනාව. බණහන්න අවශ්‍ය නැහැ එහෙමනම්. ධර්ම සාකච්ඡාව ඕනෙත් නැහැ. දන් දෙන්න ඕනෙත් නැහැ. සිල් ගන්න අවශ්‍යත් නැහැ. මේ සියල්ලෙන් අප බලාපොරොත්තු වෙන්නේ අලුත් කෙනෙක් බවට පත් වෙන්න තමා තුලින් අලුත් කෙනෙක්ව නිර්මාණය කරන්න. භාවනාව යනු නිර්මාණයක්. භාවනාව තරම් අපූර්ව නිර්මාණයක් වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. බොහෝ දේවල් වලට පුළුවන් නිර්මාණ කරන්න හැබැයි හැම නිර්මාණයක්ම ඉවර වෙන්නේ දුකින්, ඉවර වෙන්නේ කඳුලින්, ඉවර වෙන්නේ සුසුමකින්. භාවනාව පමණයි දුකක් නැති තැනකින් නිර්මාණය ඉවර කරන්නේ. දුකක් නැති තැනකින්, දුක් විඳින තැනකින් පටන්ගෙන දුක් විඳින්නේ නැති තැනකින් ඒ නිර්මාණය ඉවර කරනවා. අප හැම දිනාටම වෙනස් වෙන්නට අවශ්‍යයි. අප හැම දිනාම වෙනස් විය යුතුයි. ඔබ ඔබ විදිහට හිටියා හොඳටම ඇති, මා මා විදිහට හිටියත් හොඳටම ඇති. මේ සසර පුරාම අප හිටියේ ඒ විදිහට. මොන ස්වභාවයෙන් ආවත් මේ සසරට, මනුෂ්‍ය ස්වභාවයෙන් ආවත්, ස්ත්‍රී ස්වභාවයෙන්, පුරුෂ ස්වභාවයෙන්, දිව්‍යමය ස්වභාවයෙන්, බ්‍රහ්මමය ස්වභාවයෙන්, තිරිසම්මය ස්වභාවයෙන්, මොන ස්වභාවයෙන් මේ සසරට අපි ආවත්, ආවේ දුක් විඳින කෙනෙක් විදිහට. මොන භවයට ආවත්, මොන ආත්මයට ආවත්, ආවේ දුක් විඳින කෙනෙක් විදිහට, හිටියේ දුක් විඳින කෙනෙක් විදිහට, එතනින් ගියේ දුක් විඳින කෙනෙක් විදිහට. ඒ නිසායි අප අදත් මේ සසරේ දුක් විඳින්නේ. අප දන්නේ කොපමණ වාර ගණනක් මේ සසරට අප නැවත නැවත පැමිණියාද කියා, මොන අය විදිහට ආවද කියා අප කවුරුවත් දන්නේ. හැබැයි කොහොම ආවත්, කවුරු විදිහට ආවත්, අප ආවේ අඬන කෙනෙක් විදිහටමයි. ජීවත් උනේත් අඬන කෙනෙක් විදිහට, ගියෙත් අඬන කෙනෙක් විදිහට. අඬන කෙනෙක් විදිහට ගිය කෙනෙක් ආපහු වෙන්නෙත් අඬන අඬමයි. මේ අවස්ථාව නැවත ලැබෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, මේ ලැබුණු අවස්ථාව අපි ප්‍රයෝජනෙට ගමු. අපව හඳුනා ගන්නටත්, අපව වෙනස් කරන්නටත්, දුක් විඳින කෙනෙක් තුලින් දුක් නොවිඳින කෙනෙක් බවට පත් වෙන්නට, ඒ බඳු නිර්මාණයක් කරන්නට. එක රහතන් වහන්සේ නමක් ගල් ගුහාවක වැඩ හිටියා. බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කළේ. එක වේලක් පිණ්ඩපාතේ වළඳලා උන්වහන්සේට කිසි දෙයක් තිබුණේ නැහැ. තිබුණේ මැටි පාත්‍රයක් පමණයි. මේ මැටි පාත්‍රයත් අරගෙන ගමේ නගරේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා හැමදාම. අවශ්‍ය ප්‍රමාණයට දානෙව ලැබුණාම උන්වහන්සේ ඉඩ තියෙන තැනක වාඩි වෙලා දානෙ වළඳලා පාත්‍රය හොදලා තමන්ගේ ගල් ගුහාවට වඩිනවා. වැඩම කළා, පාත්‍රයේ වේලෙන්න නමලා තියලා උන්වහන්සේගේ විවේකී සමාධියෙන් වැඩ ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ පිළිබඳ බොහෝම ප්‍රසාදයක්, භක්තියක්, ශ්‍රද්ධාවක් ඒ මුළු ගමේම නගරෙම ඇති වුණා. මෙහෙම කාලයක් යනකොට ඒ නගරේ හිටිය සිටුවරෙක්, ඒ සිටු බිසව බොහොම ශ්‍රද්ධාවන්තයි. හැමදාම දානි බෙදෙනවා. ඉතින් මේ සිටු වරියට තේරෙනවා මේ පාත්‍රය බොහොම ගොරහැඩි. මේ මැටි පාත්‍රයක ලස්සන නෑ, ඔප වැටිලත් නෑ. මුන්නහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. තමන් සිටුවරියා. ඉතින් මෙතුමිය කල්පනා කරනවා රහතන් වහන්සේ වගේ කෙනෙකුට මෙහෙම පාත්‍රයක් ගැලපෙන්නේ නෑ. අනිත් පැත්තෙන් මම සිටුවරියක්, මං වගේ දායිකාවක් ඉන්න ස්වාමින්වහන්සේ නමකට මීට වැඩිය හොඳ පාත්‍රයක් තියෙන්නට ඕනේ. එහෙම හිතලා මෙතුමිය ඒ නගරේ රන්කරුවට අනකරා රත්තරන් වලින් පාත්‍රයක් හදන්න කියලා. ඉතින් ලොකු රත්තරන් ගොඩක් ඕන. මේක කාලයක් යනවා මේ කතාව මුළු නගරෙම ප්‍රචාරය වුණා. රත්තරන් පාත්‍රයක් හදනවා. ස්වාමින්වහන්සේ හැමදාම නිහඬව පිණ්ඩපාතේ වඩිනවා මැටි පාත්‍රයත් අරගෙන. දැන් මේ කතාව යනකොට මේ බඳු කතා බොහෝම ඉක්මනට කනට වැටෙනවා හොරුන්ගේ. ඉතින් මේ නගරින්න ප්‍රධානම හොරාට මේ කතාව ආරංචි වෙනවා. මෙහෙම රත්තරන් පාත්‍රයක් හදනවා, මුළු නගරෙම රත්තරන් එකතු කරලා. ඉතින් මේ හොරාට හිතෙනවා මේක නම් හොඳ අවස්ථාවක් මගේ මට හොරකම් කරගන්න. මොකද මේ ස්වාමීන් වහන්සේ ඕක මේ සේප්පුවක දාලා තියන්නේ නැහැ නේ පාත්‍රය. අන්ත එක එතන ආරක්ෂක නිලධාරීනුත් නැහැ. මේක හොරකම් කරගත්ත නම් මගේ ජීවිත කාලෙටම ඇති. දැන් මේ හොරත් සැලසුම් කරනවා. රන්කරුවත් සැලසුම් කරනවා. සිටුවරියත් සැලසුම් කරනවා. සිටුවරිය සැලසුම් කරනවා මේ පාත්‍රය පූජා කරන්න. රන්කරුවා නිර්මාණය කරනවා මේ පාත්‍රය හදලා ලස්සන්ට සිටුවරියට විකුණන්න. හොරා සැලසුම් කරනවා ඒ දෙකම කරාට පස්සේ හොරකම් කරගන්න. එතකොට මේ තුන් දෙනාම සැලසුම් තුනකින් අතර මේ ස්වාමින් වහන්සේ කිසියම් සැලසුමකින් තොරව වර්තමානයේ බොහොම සීයෙන් පිණ්ඩපාතේ වඩිනවා. කොහමරි මේ පාත්‍රය හදලා ඉවර වුණා. ඉතින් ඒ මිල ගෙවලා සිටුවරිය මිලදී අරගෙන දවසක් ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩියහම මැටි පාත්‍රයෙන් මේ සිටුවරියේ මැටි පාත්‍රය තමන්ගේ දෝතට අරගෙන විසිකරා එක. විසිකරාම කැඩිලා ගියා. කෑලි කෑලි වලට. ඉන්පස්සේ අර තමන්ගේ රත්තරන් පාත්‍රයට දානි පූජා කරා. මේ ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේලා රත්තරම් පාවිච්චි කරන්නේ නැහැ විශේෂයෙන් රහතන් වහන්සේලා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරා දැන් මෙතන මේක කියන්න ගියොත් නැති ප්‍රශ්නයක් ඇති වෙනවා. තිබිච්ච පාත්‍රෙත් නැහැ ඒකත් කැඩිලා. ඉතින් උන්වහන්සේ උපේක්ෂාවෙන් ඒ පාත්‍රයත් අරන් ගිහලා වෙනද වගේම දානේ වළඳලා ඒ පාත්‍රය හොදලා වෙනද තියෙන තැනම තියලා ගල් ගුහාවේ දැන් ඇස් වහගෙන උන්වහන්සේ විවේකයෙන් ඉන්නවා. දැන් හොරත් මේ පිටිපස්සෙන් ආවා. දැවිල්ලා මේ ස්වාමීන් වහන්සේ නිදාගන්න කල් ඉන්නවා මේ පාත්‍රය හොරකම් කරගන්න. හැබැයි උන්වහන්සේ නිදාගන්න පාටක් නැහැ. ඉතින් වාඩි වෙලා ඇස් වහගෙන ඉන්නවා. දැන් හොරත් බලාගෙන ඉන්නවා කොයි වෙලේ හරි නිදාගනි. ඉතින් මේ නිදාගන්න පැය ගාණක් බලන් ඉන්නවා. පැය ගාණක් ස්වාමීන් වහන්සේත් වාඩි වෙලා ඉන්නවා. දැන් හොරා ලොකු ආතතියකටපත් වුණා. කවදාවත් එහෙම වෙලා නැහැ හොරාට. ලොකු ආතතියක් මේ පාත්‍රයත් පේන්න තියෙනවා. රත්තරණින් තනි ආරක්ෂක නිලධාරියෙකුත් නැහැ. ලේසියෙන්ම හොරකම් කරගන්නත් පුළුවන්. එකම දේ මේ හාමුදුරුවෝ තාම නිදාගන්නේ. ඉතින් හොරා ටිකක් ආතතිය වැඩි වෙලා දැන් එහාට මෙහාට යවිදිනවා. එතකොට ස්වාමීන් වහන්සේ කියනවා මේ ආපු වැඩේ කරගෙන යන්න ඔහොම මේ කාලේ නාස්ති කරන්න එපා. එතකොට දැන් හොරාපත් වුණා ලොකු අවුලකට. ආපු වැඩේ කරගෙන යන්න කියන්නේ ආවි හොරකම් කරන්නනේ. එතකොට ඒක කරන්නත් බෑ. හාමුදුරුවෝ දැන් බලන් ඉන්නවා. එතනින් හොරා නිකන් පසුතැවීමකට වගේ ලක් වෙලා මේ මොනවත් කියාගන්න බැරි තැනකට ආම හාමුදුරුවෝ නැවතත් කිව්වා ආවේ ඔය පාත්‍රය අරන් යන්නනේ ඒකත් අරගෙන යන්න කියලා. එතන හොරාට අදහ ගන්නවත් බෑ. මේ සාමාන්‍ය මිනිස්සෙක් කිසිම වටිනාකමක් නැති දෙයක් වුණත් බොහෝම ජීවිත පරිත්‍යාගයෙන් රැක ගන්නවා. කාටවත් අතවත් තියන්න දෙන්නේ නැහැ. හැබැයි මෙච්චර මේ නගරෙම තියෙන ඔක්කොම රත්තරන් එකතු කළ හදපු පාත්‍රයත් කිසිම හැඟීමක් නැතුව උන්වහන්සේ මට ගෙනියන්න කියනවා. ඉතින් එතකොට හොරා හිතුවා මේ හාමුදුරුව කොච්චර සැහැල්ලුවෙන්ද ඉන්නේ මේ. අනේ මටත් එහෙම සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් මම මේ මට අයිති නැති දේවල් වලට පවා මං කොච්චර හූල්ලනවද. දැන් උන්වහන්සේට අයිති දේ පවා උන්වහන්සේ කිසිම හැඟීමක් නැතුව මට ගෙනියන්න කියනවා. එතන මේ හොරා කියනවා අනේ මටත් ඔබ වහන්සේ වගේ ඉන්න තියෙනවා නම් හොඳයි. ඉතින් හාමුදුරුවෝ ඉතින් බැරි නෑ. මේක බැරි දෙයක් නෙමෙයි. මට පුළුවන් නම් ඇයි ඔබට බැරි? හොරාගේ ප්‍රකාශය තමා මට හොඳ කෙනෙක් වෙන්න ඕනේකම තිබ්බා. මං ඒ ගැන කීප දෙනෙකුට කතා කරා. නමුත් ඒ හැම දෙනාම කිව්වේ මුලින්ම හොරකම නවත්තන්න ඊට පස්සේ උදව් කරන්නම්. මේක තමයි මගේ රස්සාව. හොරකම් කිරීම තමයි මගේ රස්සාව. ඉතින් මම රස්සාව නැති කරලා කොහොමද ජීවත් වෙන්නේ? හාමුදුරුවෝ කියනවා මට ඒ කතා වැඩක් නෑ. ඔබේ රස්සාව ඔබ කරන්න. හැමෝටම රස්සාවක් ඕනේ. කාටත් ඒ රස්සාව හරිද වැරදිද හොඳ නරකද කියන එක ඒක ඔබ තීරණය කරන්න. මම ඉන්නේ ඒව විනිශ්චය කරන්න නෙමෙයි. හැබැයි ඔබට හොඳ කෙනෙක් වෙන්න ඕන නම් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට රස්සාව වෙනස් කරන්න අවශ්‍ය නෑ. ඒ කිව්වහම හොරාට හරි සතුටක් ආවා. දැන් පළවෙනි වතාවට මේ හොරකම කියන එක මේ හාමුදුරුවෝ කියනවා රස්සාවක් කියලා. ඒක හොඳද නරකද කියන එක ගැන උන්වහන්සේ කතා කරන්නේ නැහැ. ඉතින් හොරා කිව්වා අනේ මට කියලා දෙන්න. පරි උන්වහන්සේ කිව්වා මොනව කරත් ඒක අවධානයෙන් කරන්න. තමන් කරන රස්සාව අවධානයෙන් කරන්න. සිහියෙන් කරන්න. අසිහියෙන් කරන්න එපා. අවධානයෙන් කරන්න සිහියෙන් කරන්න. එච්චරද? ඔව් එච්චරයි. හා එහෙනම් ඒ විදිහට මං ඉන්නම් කියලා ඉතින් හොරා හර පාත්‍රයත් අරගෙන ගියා. ගිහිල්ලා ඉතින් හොරා ටික දවසක් එහෙම ඒ කියපු විදිහට ඉඳලා මුන්නහන්සේ හම්බෙන්න ආයෙ ආවා. ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ මාව ලොකු අමාරුවක තමයි දැම්මේ. ලොකු අමාරුවක. මොකද අමාරුව? මට දැන් මගේ රස්සාව කරගන්න බෑනේ. දැන් ඔබ වහන්සේ කියපු උපදේශයට අනුව වැඩ කරන්න ගිහිල්ලා මගේ රස්සාව කරගන්න බෑ මට දැන්. මට 100ෙන් නම් හොරකම් කරන්න බෑ දැන්. 80ෙන් නම් ඕනේ තරම් මං හොරකම් කරා. කරපු හොරකම් ඔක්කොම කරේ 80ෙන්. මට කිසිම හැඟීමක් තිබුණ නෑ මේවා අයිති කාටද, මේවා හම්බ කරන්න ඒ අය කොච්චර මහන්සි වෙන්න ඇද්ද, ඒ අය කොච්චර ඒවට ආස කරනවද, හොරකම් කරාම ඒ අය කොපමණ දුක් විඳිනවද ඒ ගැන, සමහරට ණය වෙලා ගත්ත දේවල් ණය ගෙවා ගන්න බැරුව ඒ අය කොපමණ අසීරුතාවයට පත් වෙනවද, මේ ගැන කිසිම හාංකවිසියක් මට දැනුන්නේ නෑ කලින්. හැබැයි දැන් එහෙම බෑ. සිහියෙන් යන්න ගියාම මට එහෙම ලේසි නෑ. ඒව ඔක්කොම තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සියල්ල තේරෙන කෙනෙකුට හොරකම් නම් කරන්න බෑ. ඔබ වහන්සේ මාව ලොකු අමාරුවක දැම්මේ. ඉතින් හඳුකෝ ඉතින් එහෙමනම් 100 අතහැරලා දාන්න. රස්සාව දිගට කරගෙන ඉන්න ඕන නම් 100ෙන් ඉන්න එපා. ඉතින් හොරා කියනවා එහෙම බෑ. දැන් මේ 100ෙන් සිටීමේ ආස්වාදය මා අත්දැකලා තියෙනවා දැන්. මේ 100ෙන් සිටීමෙන් ලැබෙන සතුට, නිදහස, සැහැල්ලුව මා මේ දින කීපේ හොඳට අත්දැක්කා. දැන් මට ඕනේ වුණත් සිහිය අත්හරින්න බෑ. ඒ කතාව අවසානයේ තියෙන්නේ ඒ හොරත් උන්වහන්සේ ළඟ මහණ වෙලා රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා කියලා. කල්යාණ මිත්‍රවරුනි, සිහියට පුළුවන් අප වෙනස් කරන්න. වෙන කිසි දෙයකට බෑ, ඇඳුමකට බෑ වෙනස් කරන්න. රැකියාවකට බෑ අපිව වෙනස් කරන්න. අපි අපිමයි. ඒ තරහ ගන්න කෙනා තරහ ගන්න කෙනාමයි, දුක් විඳින කෙනා දුක් විඳින කෙනාමයි. අපෙන් අලුත් කෙනෙක් හැදෙන්නේ නැහැ. අපි යන්නේ පරණ පාරෙමයි. සිහිය අපිව එක්ක යන අලුත් පාරක, නැවත හිටිය තැනට නොපැමිණෙන පාරක, කෙලින් පාරක, රවුම් පාරක නෙමෙයි. අනිත් හැම පාරක්ම යන්නේ රවුම් ගහලා ආපහු හිටිය තැනට එක්කෙනවා. කාලයක් ගිහිල්ලා ආපහු තේරෙනවා මං හිටිය කෙනාමනේ. සිහිය විතරක් ඍජු පාරක, ඍජු පාරක, කෙලින් පාරක එක්ක යනවා. උජුකෝ නාම සෝ මග්ගෝ, මේ පාරට කියනවා ඍජු මාර්ගය කියලා. කෙලින් පාරක්, ලෝකේ කෙලින් පාරක් තියෙනවා නම් ඒ සතිපට්ඨානය විතරයි. අනිත් හැම පාරක්ම රවුම් පාරක්, ලොකු රවුමක් ගහලා තමන් ආයි හිටිය තමන් බවටම එනවා, හිටිය තැනටම එනවා. ඒ නිසයි මේ පාරට කියන්නේ ඒකායන මාර්ගය කියලා. ඒකායන මාර්ගය, එකම පාර. වෙන පාරක් නෑ, මේ පාර විතරයි. මේ පාරේ ගියොත් යන්නේ එකම තැනකට. කොතෙන්ටද? ශෝක නොකරන තැනකට, නොවැළපෙන තැනකට. ශෝක පරිද්දමානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය. දුක් විඳීමත් දොම්නසට පැත්වීමත් මේ දෙකටම නැවතුම් තිතක් තියන්න පුළුවන්. හරියට ඉර බැහැලා ගියා වගේ මේ දෙක බැස යන තැනකට යන පාරට තමයි සතිපට්ඨානය කියන්නේ. කල්‍යාණ මිත්‍රවරුනි, අපි ජීවත් වෙන්න ගෙවල් හදනවා, පොඩිවට හදනවා, ලොකුවට හදනවා. අපි හැමදෙනාම ඉන්නේ කොහේ හරි ගෙයක් ඇතුලේ. දැන් ඉන්නේත් මේ ගොඩනැගිල්ලක් ඇතුලේ. මේ ගෙයක් හදන්න සෑහෙන කාලයක් යනවා. ඒ බොහොම මුදලක් ගෙවලා සැලසුම් කරගන්නේ. ඒ සැලසුමටත් ලොකු මුදලක් ගෙවන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, ඒ හදන්නත් ලොකු වියදමක් යනවා. අවශ්‍ය සියලුම සැප පහසුකම් මේ ගෙදර ඇතුළට අපි ගේනවා. ගේ හදන්නෙත් ඒ විදිහට, ගෙට අවශ්‍ය ගෘහ භාණ්ඩ ගන්නෙත් ඒ විදිහට. ශරීරයට අවශ්‍ය සියලුම සැප පහසුකම් අද ගෙයක් ඇතුලේ තියෙනවා. එදා ගෙයක් ඇතුලේ නොතිබුණු, එදා පුංචි පැල්පත් තුල නොතිබුණු හිතාගන්නටත් බැරි වුණු බොහෝ සැප සම්පත් අද අපි ඉන්න ගෙවල් ඇතුළේ තියෙනවා. එදා ගෙයක් ඇතුළේ වතුර තිබුණේ වතුර ඇදගන්න යන්න ඕනේ වතුර හොයාගෙන යන්න ඕනේ අද නිකන් අත තියෙන පමාවෙන් වතුර එනවා ගේ ඇතුළට අත තියෙන පමාවෙන් එළිය වැටෙනවා ගේ ඇතුළට නිකන් බිත්තියට ඇඟිල්ලක් තියෙන එක විතරයි අවශ්‍ය ඕනෑම කළුවරක ආලෝකය ලැබෙනවා සීතල නම් උණුසුම ලැබෙනවා උණුසුම නම් සීතල ලැබෙනවා මොනවත් කරන්න අවශ්‍ය නැහැ නිකන් ඇඟිල්ලක් බිත්තියේ තියෙන එක විතරයි ඇඟිල්ලක පොඩි චලනයකින් මේ ලෝකෙ එහා පැත්තේ වෙන්නේ මොකද්ද කියලා අපි ඉන්න තැන ඉඳලා බලන්න පුළුවන් අපි යන්න ඕනේ නැහැ ලෝකෙ එහා පැත්තට එහා පැත්තේ වෙන දෙයක් අහන්න පුළුවන් මෙහෙම පහසුකම් තියෙන යුගයක් මේ මිනිස් ඉතිහාසයේ තිබුණා කියලා අපි කවුරුවත් අහලා නැහැ. මෙහෙම පහසුකම්. මෙහෙම කතන්දර තිබුණා. නිර්මාණ විද්‍යා ප්‍රබන්ධවල සුරංගනා කතන්දරවල දේව කතාවල තිබුණා. නමුත් හැබෑ මනුෂ්‍ය ලෝකයේ මෙබඳු පහසුකම් තිබුණු යුගයක් ගැන අහලා නැහැ. මේ සියලු පහසුකම් සහිත ගෙදරක මේ ශරීරයට අවශ්‍ය සියලුම පහසුකම් සහිත ගෙදරක අද නූතන මිනිසයා ලොකු දුකක් විඳිනවා. සැපක් නෙමෙයි විඳින්නේ ලොකු දුකක්. හැබැයි දුක් විඳින්න අවශ්‍ය නැහැ. මේ සියලුම පහසුකම් තියෙනවා. මේ ශරීරයට අවශ්‍ය සියලුම පහසුකම් සහිත ගෙයක් හදාගෙන හිත දුක් විඳිනවා. ශරීරේ නෙමෙයි දුක් විඳින්නේ හිත. බොම් පහසුවෙන් කෑම උයා ගන්නට පුළුවන් සීතලද රස්නේද උණුසුමද ඕනෑම විදිහට කෑම හදා ගන්නට පුළුවන් නමුත් මේ සියලුම පහසුකම් සහිත ගයක් ඇතුලේ ශරීරයටවත් සැප විඳින්න බෑ හිත දුක් විඳිනකොට හිත දුක් විඳින කල්හි ශරීරයත් දුක් විඳිනවා ඇයි ඒ හිතට ගයක් හදාගත්තේ නැති නිසා අපි හිතට හදාගත්තේ නෑ නිවහන අපි හැදුවේ ශරීරයට විතර අපි හැමදාම හිතන්නේ මේ ශරීරයට ගයක් හදලා දෙන්න හිතට නිවහනක් නෑ හිතට නිවහනක් නැති තැනක හිතට නිවනකුත් නෑ ඒ නිසා හදාගන්න හිතටත් ගයක් හිතට ගයක් හදාගන්න ආධ්‍යාත්මික ගයක් හදාගන්න කෙනෙකුට පුළුවන් ඕනනම් එක ගයක් හදන්න මේ පොළවේ නැත්නම් ගෙවල් දෙකක් හදන්න පුළුවන් හැබැයි වෙන තැනකට යනකොට ඒ ගේ අරගෙන යන්න බෑ කොළඹ ගයක් හැදුවොත් ඒ ගේ කොළඹමයි තියෙන්නේ කෙනෙක් නුවරට ගියොත් නුවරට ඒ ගෙදර අරගෙන යන්න බෑ අනුරාධපුරයට ගියොත් කොළඹ හදපු ගේ අරගෙන අනුරාධපුරයට යන්න බෑ ලොකු ගයක් කොළඹ තියෙනවා කිව්වට අනුරාධපුරයට ගියාම ඉන්න තැනක් නෑ හිතට ගයක් හදාගත්තොත් යන යන තැන ඒ ගේ අරගෙන යන්න පුළුවන් කොහෙ ගියත් Tamante ඉන්න තැනක් තියෙනවා හිත අසරණ නැහැ හිත විඩාවටපත් වෙන්නේ නැහැ හිත හෙම්බත් වෙන්නේ නැහැ හිත අවිවේකයටපත් වෙන්නේ නැහැ කෙනෙක් ආධ්‍යාත්මික මන්දිරයක් හදාගෙන තියෙනවා නම් හදාගන්න තමන්ගේ ආධ්‍යාත්මික නිවහන භාවනාව කියන්නේ අපි අපේ ආධ්‍යාත්මික ගෙදර හදා ගැනීමයි ආධ්‍යාත්මික නිවාසය හදා ගැනීමටයි භාවනාව කියන්නේ භාවනාවෙන් අපි කරන්නේ කුමක්ද අපි ගොඩනගනවා අපේ හිතට වහලක් හිතට සෙවණක් හිතට හිතට නෙමෙයි හිතට සෙවණක් මොන ප්‍රශ්නියාවත් හිත කම්පාවටපත් වෙන්නේ නැති හිතට රැකවරණයක්. ඒතර මේ දහම් මැදුර ධර්ම මන්දිරය ගොඩනගා ගන්නට ඕනේ අපේ අභ්‍යන්තරේ. එළියේ නෙමෙයි එළියේ හදන කිසිම මන්දිරයකට දහම් මැදුරක් කියන්න බෑ ධර්ම මන්දිරයක් කියන්න බෑ. ඒක ගොඩනැගිල්ලක් ගඩොල් වැලි සිමෙන්ති වලින් හදන කිසිම මන්දිරයක් දහම් මන්දිරයක් වෙන්නේ නැහැ. දහම් මන්දිරය හදාගන්නවා නම් හදාගන්නේ సంతානේ. ඒ මන්දිරේ හදාගෙන ඒ ඇතුලේ ජීවත් වෙන කෙනා විතරයි බේරුණු කෙනෙක් වෙන්නේ, සුරක්ෂිත කෙනෙක් වෙන්නේ. ඒ නිසායි කියන්නේ දහම දහමේ හැසිරෙන කෙනාව ආරක්ෂා කරනවා කියලා. පුංචි කුරුල්ලෙක් එලි මහණ ඉන්නකොට කුස්සෙක් ඇවිල්ලා ඇල්ලුවා. ඇල්ලුවාම මේ කුරුල්ලා කියනවා, මම්මගේ ගෙදර හිටියානම් මේ කරදරේ වෙන්නේ නැහැ. එවිට උකුස්සයි කුරුල්ලව අතල්ලා කිනා, පුළුවන් නම් ගේ ඇතුළේ ඉන්න. උකුස්සයි උඩට ගියා. උඩට ගිහිල්ලා දැන් කුරුල්ල එළියේ ඉන්නවා. ආපහු වේගෙන් පල්ලෙහාට ආවා. පල්ලෙහාට එනකොටම කුරුල්ලා තමන්ගේ ඒ බිම තියෙන කූඩුව ඇතුළට ගියා, ගුල ඇතුළට. උකුස්සට අල්ලගන්න බැරි වුණා. මේ කතාව උදාහරණේ උපමාව ඉදිරිපත් කරමින් අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, පුද්ගලයෙක් තමන්ගේ ගෙදර ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ හැම ප්‍රශ්නයක්ම දුකක් ආවේගයක් මෙන්නේ කෙනෙක් තමන්ගේ ගෙදර නොඉන්න නිසා. කුමක්ද තමන්ගේ සැබෑ නිවහන? සැබෑ නිවහන සතිපට්ඨානයයි. බුදු වදනට අනුව නම් අපේ සැබෑ නිවහන සතිපට්ඨානයයි. අප ජීවත් විය යුත්තේ මේ ගෙදර ඇතුළෙයි. සතිපට්ඨානය නැමැති නිවහන ඇතුළෙ ඉන්න කෙනෙකුට මොන ප්‍රශ්නය ආවත් ඒට මුහුණ දෙන්න පුළුවන්. ඒ ගෙදර ආරක්ෂාව තියෙනවා. කල්‍යාණ මිත්‍රවරුනි, මේ ආධ්‍යාත්මික මන්දිරේ අත්තිවාරම තමා සිහිය. සිහිය තමා අත්තිවාරම. සිහිය නැමැති අත්තිවාරම හදාගන්න නැතුව මොන විදිහේ ලස්සන ගයක් හැදුවත් ඒගේ වැඩි කාලයක් පවතින්නේ නැහැ, ගිලා බහිනවා. ඒ නිසා තමා සතිපට්ඨාන කියන්නේ. සතිපට්ඨාන කියන්නේ සිහිය පදනම් කරගන්න. සතිපට්ඨාන සිහිය පදනම් කරගත්ත. සිහිය අත්තිවාරමක් කරගත්ත. එතකොට මේ අත්තිවාරම අපි හරියට හදා ගන්න ඕනේ. එහෙම් මෙහෙන් ආවට ගියාට, එහෙම් මෙහෙන් ආවට ගියාට වහලයක් ගැහුවට කමක් නැහැ. ආවට ගියාට ජනේලියක් තිබ්බට කමක් නැහැ. පස්සේ වෙනස් කරන්න පුළුවන්. ඒක හොඳ නැත්තම්. නමුත් හරිහමං අත්තිවාරමක් හදාගත්තේ නැත්තම්, සිහිය ශක්තිමත් කරගත්තේ නැත්තම්, කොපමණ වියදම් කරත්, කොපමණ ශක්තිමත්ව බිත්ති බැඳත්, වහල හැදුවත්, ඒ සියල්ල ගිලා බහිනවා අත්තිවාරම දෙදරුවාම. එය තමයි අපේ ජීවිතේ පුරාම අපි අත්දකින්නේ. අපි ලස්සනට දේවල් හදා ගන්නවා, වියදම් කරලා, කාලය කැප කරලා, සම්බන්ධතා හදා ගන්නවා, වෙනත් දේවල්, මේ සියල්ල ගිලා බහිනවා. දැන් කී වාරයක් නම් මේ හැම දෙයක්ම අපේ ජීවිත ඇතුළේ ගිලා බහින්නද? සෞඛ්‍ය ගිලා බහලා තියෙනවා. එක වාරයක් නෙමෙයි මේ ශරීර කායික සෞඛ්‍ය කී වාරයක් නම් ගිලා බැස්සද? එතකොට කායිකව අපි ගිලා බහිනකොට හැම වාරයකම අපි මානසිකව ඊට වැඩිය වැටෙනවා පල්ලැහැට. ශරීරයේ වැටෙන තැනටත් වඩා පහලට මනස වැටෙනවා. ආර්ථික පැත්තෙන් කී වාරයක් ගිලා බහින්නද? සමාජ සම්බන්ධතා පැත්තෙන් මේ හැම ගිලා බැහිීමකටම හේතුව කල්යාණ මිත්‍රවරුනි, අපි සිහිය නැමැති අත්තිවාරම ශක්තිමත්ව හදාගෙන නැති නිසා. එම නිසා ඔබ උනන්දු වෙනවනම් ගිලා නොබසින ජීවිතයක් පිළිබඳව ඔබට අවශ්‍ය නම් නාය යන්නේ ජීවිතයක් හදාගන්න. එහෙමනම් සිහිය හොඳට හදාගන්න, සිහිය ශක්තිමත් කරගන්න. සිහිය ශක්තිමත් කරගත්තොත් ඒ ජීවිතේ සිහිය මත ගොඩනගන ජීවිතේ කවදාවත් ගිලා බහින්නෙත් නෑ, නායන්නෙත් නෑ. ඒ සහතිකය දෙන්නේ මම නෙමෙයි, අපේ බුදුරජාණන් වහන්සේ. කල්යාණ මිත්‍රවරුනි, සිහිය කියන්නේ කුමක්ද? මේ පිළිබඳ ඔබ අප හැම දෙනා බොහොම අහලා තියෙනවා, බොහොම කතා කරලා තියෙනවා පුහුණු වෙලා තියෙනවා සරලව නිර්වචනය කළොත් සිහිය කියන්නේ මේ මොහොත පිළිබඳ දැනීමයි මේ මොහොත පිළිබඳ දැනීමයි අප බොහෝම උනන්දු වෙනවා අතීතයේ දැනගන්න ද අතීතේ කියන්න පුළුවන් නම් කාට හරි අපි මුදලක් ලොකු මුදලක් ගෙවලා වෙලාවක් වෙන් කරගෙන දිනයක් වෙන් කරගෙන බුලත් අරගෙන පළතුරු අරගෙන ගිහිල්ලා අතීතේ අහගන්නවා. අපි හිතන එක ප්‍රාතිහාරියක්. අතීතේ දැනගන්න පුළුවන් එක ප්‍රාතිහාරියක්. ඉතින් අපේම අතීතය අහගන්න අපි තව කෙනෙකුට ලොකු මුදලක් දෙනවා. දීලා ඒ කියන එක විශ්වාස කරනවා. අපිට මතක නැහැ අපි දන්නේත් නැහැ අපිට තියෙන විශ්වාස කරන්නේ. එහෙම අතීතයේ කෙනෙකුට කියන්න පුළුවන් නම් අපි හිතනවා එයා ප්‍රාතිහාර්ය පාන කෙනෙක්. ඒ වගේම ඊටත් වැඩිය ගාණක් ගෙවෙනවා අපි අනාගතය දැනගන්න. අනාගතේ මොනව වෙයිද? අහවල් දේ කරන්න පුළුවන් වෙයිද? හරියයිද? වරදීද? මොනවද කරන්න ඕනේ? ඉතින් එහෙම කාට හරි පුළුවන් නම් අනාගතය ගැන කියන්නේ අපි එතනත් හිතනවා ඒක ප්‍රාතිහාර්යක් කියලා. කල්‍යාණ මිත්‍රවරුනි ඒවා ප්‍රාතිහාරිය විය හැකි අතීතයේ ගැන කීමත් අනාගතයේ ගැන කීමත් හැබැයි සැබෑම ප්‍රාතිහාරිය නම් වර්තමානයේ වෙන්නේ කුමක්දයි දැන ගැනීම. එය තමා සැබෑම ප්‍රාතිහාරිය. ප්‍රාතිහාරිය පානවා නම් පාන්න පුළුවන් හොඳම ප්‍රාතිහාරිය තමයි වර්තමානයේ දැන ගැනීම. අතීතයේ දැනගත්තා කියා හෝ අනාගතයේ දැනගත්තා කියා හෝ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අනිත් එක ඒවා විශ්වාස පමණයි. ඇත්තක්ද බොරුවක්ද කියලා අපි දන්නේ නැහැ. අපිට තියෙන විශ්වාස කරන එක. හැබැයි වර්තමානයේ anu විශ්වාසයක් නොවේයි, අන්ධ භක්තියක් නොවේයි. වර්තමානයේ anu සැබෑවක්, සත්‍යයක්, අත්දැකීමක් සහ යථාර්ථයක්. ඒ ප්‍රාතිහාරිය පාණ්ඩ පුළුවන්නේ තමන්ට පමණයි. වෙන කිසි කෙනෙකුට බෑ ඒ ප්‍රාතිහාරිය පාණ්ඩ අප වෙනුවෙන්. එතට අප වෙනුවෙන් අපම පෑයුතු ප්‍රාතිහාරිය අප පාන්න නැතුව අපි අනවශ්‍ය වූ ප්‍රාතිහාරියන් වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරනවා කාලය කැප කරනවා අපි හිතනවා ඒක තමයි හපංකම. අතීතයේ දැන ගැනීම හපංකමක් නෙමෙයි. අනාගතය ගැන අනාවැකි කීමත් ලොකු හපංකමක් නෙමෙයි. සැබෑම හපංකම තමයි මේ මොහොතේ වෙන්නේ කුමක්ද. ඒ තමයි ඇත්තම ඇත්ත. වෙන ඇත්තක් නෑ. මේ වර්තමානයේ තමයි ඇත්තම ඇත්ත. ඒ ඇත්තම ඇත්ත ඇයි අපි අත්දකින්නේ නැත්තේ? ඒ ඇත්තත් එක්ක ඇයි අපි ඉන්නේ නැත්තේ? ඇයි ඒ ඇත්තෙන් අපි පලා යන්නේ? අන්න වර්තමාන සත්‍යයට මේ ලෝකේ පවතිනවා නම් සත්‍යයක් ඒ පවතින එකම සත්‍යයේ ස්පර්ශ කරන්න අපිට උදව් වෙන්නේ සිහියයි. සිහිය කියන්නේ කුමක්ද? වර්තමානයේ වෙන දේ මේ මොහොතේ වෙන දේ මේ මොහොතේම දැනගන්නවා. අප දන්නවා අපට ඇහෙනවා නම් ඇහෙන බව. අප දන්නවා අපිට හිතෙනවා නම් හිතෙන බව. දැනගත්තත් නැතත් කල්යාණ මිත්‍රවරුනි අපිට හිතෙනවා. අපිට ඇහෙනවා. අපිට පේනවා. අපිට දැනෙනවා. නමුත් සිහිය නැත්තම් අපි දන්නේ අපිට ඇහුණු බව. අප දුටු බව යමක් හෝ අපට යමක් සිතුණු බව අපි දන්නේ. ඒ නොදැන හිටියට අපි ඒවාට ප්‍රතික්‍රියා දක්වනවා. හොඳයි කියලා අපි බදා ගන්නවා, නරකයි කියලා පයින් ගහනවා. මේ හොඳයි කියලා බදා ගන්නෙත් නරකයි කියලා පයින් ගහන්නෙත් දන්නේ නැතුව නොදැනුවත් අසිහියෙන්. මේවා තමයි කර්ම කියන්නේ. එතර මූලික වශයෙන් කර්මයක් සිදු වෙන්නේ හේතු තුනක් උඩ. එකක් නොදැනුවත් බව, ඊළඟට ඇලීම, ඊළඟට ගැටීම. ඕනෑම අකුසල කර්මයක් වෙන්නේ මේ කාරණා තුන නිසා. සිහිය නැති හැම තැනකම අපේ අතින් පුංචි හෝ ලොකු අකුසල කර්ම වෙනවා. ඒ කර්ම වලට අපි ගෙවන්න ඕනේ, විඳින්න ඕනේ, විඳින්න නැවත නැවත මේ සසරට එන්න වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රවරුනි, අපි හැමදෑම විඳිනවා, විඳලා ඉවරයක් නැහැ. මේ ජීවිතයේ ඇතුළෙත් මේ ගෙවුණු මාස පහ අරගෙන බලන්න, එකම දුක කීපාරක් විඳද? එකම දෙයකට නොවෙන්න පුළුවන්. නමුත් එක වගේ දුක් කීවාරයක් මේ පහුගිය මාස හතරේ පහේ අපි විඳද මේ අවුරුද්දේ? එක වගේ කෝප වීම් කීවාරයක් නම් මේ අවුරුද්දේ වෙන්න ඇද්ද? ඉවරයක් නැද, ඉවරයි කියන්න බෑනේ. තව කීවාරයක් විඳින්න වෙයිද? ඇයි අපි නැවත නැවත එකම දුක අනුභව කරන්නේ? හරියට හරියට අර ගවයෙක් වගේ තමයි, එක වේලක් අරගෙන ඒක නැවත නැවත වමාර වමාර කනවා. ඒ ගවයෙකුට නම් හිතකරයි, ගවයෙක් ඒ කළ යුතුයි දිරවගන්න. නමුත් මිනිස්සෙක් නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ තමන් ආහාරයක් අනුභව කළා නැවත ඒක වමාරලා ආයෙ කන්න ගියොත් එහෙම ඒක වස වෙනවා, විස වෙනවා, විවිධ අසනීප හැදෙනවා. නමුත් අපි මානසිකව හැමදෑම කරන්නේ ටික තමයි. එකම දුක නැවත නැවත වමාර වමාර නැවත නැවත අනුභව කරනවා. යලි යලිත් වමාරනවා, යලි යලිත් අනුභව කරනවා. ඒ නිසා අප කිසි කෙනෙක් මානසිකව හෝ ආධ්‍යාත්මිකව සෞඛ්‍ය සම්පන්න නැහැ, ශක්තිමත් නැහැ. වර්තමානයේ දෙන්න, වර්තමානයේ ඉදිකරන්න ඔබේ ආධ්‍යාත්මික නිවහන. අපි හැම විටම ගෙවල් හැදුවේ අතීතයේ සහ අනාගතයේ. මේ ශරීරයේ ඉන්නවා භෞතිකව හදපු ගෙයක් ඇතුලේ. ඒ ගේ ඇතුලේ ශරීරයේ වර්තමානයේ සිටින විට මනස කරන්නේ කුමක්ද? අතීතයේ හෝ අනාගතයේ ජීවත් වෙනවා. කල්යාණ මිත්‍රවරුනි, හැම දෑම අපි කළේ ටිකයි. ලස්සන ගෙයක් හදලා ණය වෙලා සුඛෝපභෝගී උපකරණ ගෙනල්ලා මේ සියල්ල සම්පූර්ණ කරගත්ත ගෙයක් ඇතුලේ අතීතේ හෝ අනාගතේ ජීවත් වෙනවා. ඒ නිසා වර්තමාන සැපත් නැහැ අපිට. මානසිකව අපි ජීවත් වෙන්නේ අතීතේ සහ අනාගතේ. අතීතේ කියන්නේ පදිංචි වෙන්න සුදුසු තැනක් නෙමෙයි. පදිංචි වෙන්න නෙමෙයි, පය ගහන්නවත් හැකියාවක් නැති තැනක් අතීතේ කියන්නේ. එය සිතිවිල්ලක් පමණයි, මතකයක් පමණයි, දුටු සිහිනයක් පමණයි. සිහිනයක් ඇතුලේ අපි කොහොමද ගයක් හදන්නේ? සබම් බුබුලක් තුල කොහොමද කෙනෙක් පදිංචි වෙන්නේ? අනාගතේ අනුත් දකින්නට බලාපොරොත්තු වෙන සිහිනයක් පමණයි. සිහින තිබුණට කමක් නැහැ, සිහින බව දැනගෙන ජීවත් වෙන්න. ඒව ඇතුලේ පදිංචි වෙන්න යන්න එපා. පදිංචි වෙන්න බැහැ. බැරි තැනක අපි බලෙන් පදිංචි වෙන්න යනකොට එන ප්‍රශ්නවලට තමයි අපි හැමදෑම දුක් විඳේ මුහුණ දුන්නේ. ඉතින් අපි කියනවා ජීවිතේ දුකයි කියලා. නෑ, ජීවිතේ දුක නෑ. දුක් විඳත් අපි ජීවිතේ දුකක් නෙමෙයි. අපි දුක් විඳින්නේ ජීවත් නොවන නිසා. ජීවත් වෙනවා නම් දුකක් නෑ. දුකක් විඳින්නේ අපි ජීවත් නොවන නිසා. ඒ නිසා ජීවත් වෙන්න පටන් ගන්න. ජීවත් වෙන්න පටන් ගන්න. ඉපදුණු ගමම්ම කණ්ඩ දෙන්නේ නැහැ දරුවෙකුට. කාලයක් ගිහිල්ලා ඉඳුල් කට ගන්නවා. බොහොම උත්සවත් ශ්‍රීයෙන් ඉඳුල් කට ගන්නවා. කාලයක් ගිහිල්ලා අකුරු කියවනවා. කල්යාණ මිත්‍රවරුනි, අපි තාම ඉඳුල් කට ගාලා නැහැ. අපි සිහියෙන් නෙමේනම් කෑම කන්නේ. මොනවා කනවද, ඇයිද කන්නේ, මොනවද විඳින රහ ඇද්ද මදිද වැඩිද මේ කිසි දෙයක් ගැන අවබෝධයක් නැහැ. අපි හරියට ගැලුමකට වතුර පුරවනවා වගේ ඔහි පුරවම් පුරවම් යනවනම්. කෙනෙක් සිහියෙන් කෑම කණ්ඩ පටන් ගත්තද අන්න එදා තමයි ඒ තැනැත්තාගේ ආධ්‍යාත්මික ඉඳුල් කට ගෑම. අවාසනාව මනුෂ්‍යයෙක් විදිහට ඉපදිලා දීර්ඝ කාලයක් ජීවත් වෙලා බොහෝ දෙනෙකු මිය යනවා මේ මිහිතලේ එකම එක දවසකවත් ආධ්‍යාත්මික ආහාරයක් නොගෙන. ආධ්‍යාත්මික ආහාරයක් ආහාර අනුභව කරන්න පටන් ගන්නෙවත් නැතුව, පටන් ගන්න නම් ආධ්‍යාත්මික ඉඳුල් කටගෑමක් කරන්නට ඕනේ. ඒ කිසි දෙයක් නැතුව මිය යන කෝටි ප්‍රකෝටි ගණනක් මිනිසුන් අතර ඔබ අප කෙතරම් වාසනාවන්තද? මිනිසුන් වැඩි දෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ ආධ්‍යාත්මිකව निराහාරව. ආධ්‍යාත්මිකව ගිලන්ව, ආධ්‍යාත්මිකව දුබලව, ආධ්‍යාත්මිකව අන්ධව. තාම අපි අකුරු කියවල නැහැ ආධ්‍යාත්මික හෝඩි පොතේ. එනිසා පටන් ගන්න ආධ්‍යාත්මික හෝඩි පොත කියවන්න. එය කියවන්නට අවශ්‍ය තමාතුලින්මයි. ඒ හෝඩි පොත තියෙන්නේ තමාතුල. ආධ්‍යාත්මික හෝඩි පොත කියවන කෙනෙකුට පමණයි දහම කියවන්න පුළුවන් වෙන්නේ. අපි හැමදෑම හිතනවා මේ දහම තියෙන්නේ එළියේ පොත්වල. අපි මේ පමණ පොත් කියවනවා, මේ පොතත් කියෙව්වා, මේ අර පොතත් කියවන්න ඕනේ. අපි හැම විටම දහම කියෙව්වේ මේ ඇස් දෙකෙන්. ඇස් දෙකට බෑ දහම කියවන්න. මේ ඇස් දෙකට පුළුවන් බොහෝ දේ කියවන්න, බොහෝ දේ දකින්න සහ බොහෝ දේ බලන්න. නමුත් දහම නෙමෙයි. දහම දකින්නට නම් අපි අපි දැකිය යුතුයි. අපි තුල සිදුවන දේ දැකිය යුතුයි. දහම යනු අපි. වෙන කොහෙවත් මේ දහම නැහැ. දහම කියන්නේ අපිට. අපි අපි දැක්කොත් අපි දහම දැක්කා වෙනවා. අපි දහම දැක්කොත් අපි බුදුන් දැක්කා වෙනවා. ඒතර වෙන ක්‍රමයක් නැහැ. මේ ත්‍රිත්වයේම එකට යන්නේ. තමා දැකීමටයි දහම දැකීම කියන්නේ, දහම දැකීමටයි බුදුන් දැකීම කියන්නේ. අර මුලින්ම කියපු සූත්‍ර පාඨයේ සංඝාටිකන්න සූත්‍රයේ සිවුරු කොන පිළිබඳව දේශනාවේදී බුදුරජාණන් වහන්සේ වදාරනවා, කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ සිවුරු කොන අල්ලගෙන බුදුරජාණන් වහන්සේ පා තබන 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 පියවරෙන් පියවරට උන්වහන්සේ පසුපස ආවත් ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේට ගව් ගණනක් ඈතින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේත් ඒ තැනැත්තට ගව් ගණනක් ඈතින් ඉන්නේ. ඒ තැනැත්තා සිහියෙන් නෙමේ නම් ඉන්නේ, අවධානයෙන් නෙමේ නම් ඉන්නේ, පටලැවුණු ඔළුවකින් නම් ඉන්නේ, හැම විටම ඉන්ද්‍රිය පිනවීම පිළිබඳවම කල්පනාවලින් නම් ඔළුව පුරවගෙන ඉන්නේ. ඒ තැනැත්තා මට බොහෝ ඈතින් ඉන්නේ, මාත් ඒ තැනැත්තට බොහෝ ඈතින් ඉන්නේ. මන්ද ඒ තැනැත්තා දහම දකින්නේ, දහම නොදැක බුදුන් දැකීමකුත් නැහැ. කෙනෙක් සිහියෙන් නම් ඉන්නේ. ඒ තැනැත්තා මට ගව් ගාණක් ඈතින් හිටියත් මම ඒ තැනැත්තට ළඟින් ඉන්නේ. ඒ තැනැත්තත් මට ළඟින් ඉන්නේ. මක් නිසාද? ඒ තැනැත්තා දහම දකිනවා. දහම දකින කෙනා බුදුන් දකිනවා. ඒ පාඨයෙන් තමයි මේ සූත්‍රය අවසන් කරන්නේ. කල්යාණ මිත්‍රවරුනි, මේ වෙසක් මාසයේ බුදුන් දකින්ට අවශ්‍ය නම් දකින්න දහම, දහම දකින්ට අවශ්‍ය නම් දකින්න තමන්ව. ඔබ තමා දහමේ කැඩපතපත් වෙන්න. ඔබ දහමේ කැඩපතක් බවට, දහමේ කැඩපතක් බවට, දහම පිළිඹිබු කරන කැඩපතක් බවට. ඒ තමා මේ වෙසක් මාසේ අපිට කරන්න පුළුවන් ලොකුම පින්කම. තව බොහෝ පින්කම් ඇති. ඒ සියල්ල කරන අතර මේ පින්කමත් කරගන්න. පත් වෙන්න දහමේ කැඩපතක් බවට. ඒ කැඩපත තුලින් දකින්න තමන්ව තමන්ගේ සිතවිලි දකින්න තමන්ගේ වචන දකින්න තමන්ගේ ක්‍රියාකාරකම් දකින්න 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 ඔප වැටෙනවා සිතවිලි ඔප වැටෙනවා වචන ඔප වැටෙනවා කායික ක්‍රියා මෘදු වෙනවා ඒ මෘදු බවටයි දහම කියන්නේ වෙන කිසි දෙයකට නෙමෙයි දහම හැම විටම මුදු මොලොක් අපි දහමත් සමග නොසිටින නිසායි රළු සහ ගොරහැඩි දකින්න දහම තමා තුලින් පත් වෙනකොට අප දහමේ කැඩපත බවට අන්නේ කැඩපතේ බොහොම අපූර්වට සහ ලස්සනට බුදුහාමුදුරුව වැඩ සිටින බව අපිට පෙනේවි හොඳයි කල්යාණ මිත්‍රරුනි අපි පුංචි විවේකයක් අරගෙන භාවනාවට එකතු වෙමු හැම දිනාටම තෙරුවන් සරණයි